මේක ප්‍රඥාවක් තියෙනවා. CD ඇටියක තිබෙන විස්තරයකදී බුදුරජාණන් වහන්සේටත් මස් මාංශ පූජා කරපු ස්ථානයක් ගැන සඳහන් වෙලා තියෙනවායි කියලා. එහෙම තියෙද්දි මේ වහලක බුදවිමට මස් මාංශ ගෙනවිත් දානී පිළියෙල කරන්නට එපා කියලා හිටන් මේ දැනුම් දීලා තියෙන බවත් කියනවා. දැන් මේ අහන්නේ ගිහියන් වනාප රසය මූලික කරගෙන මස් මාළු වලට ප්‍රිය කරනවා සීලවන්තයෙකුට මේ ගැලපෙනවද කියලා මෙහෙමත් මේ ප්‍රශ්න කීපයක් අහන්නේ. එතකොට මේකින් විශේෂයෙන් දැනගන්න ඕන කාරණයක් තියෙනවා. පවත්ත මාංශය කියන එක බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරලා තියෙනවා. පවත්ත මාංශයයි එතකොට ඒ වගේම සතෙක් මරලා ගන්න මාසයි කියන්නේ දෙකක්. සතෙක් මරලා ඒ වගේ වද දීලා දුක් දීලා අයිතු අන්දමින් ගත්ත මසක් එනවා සතෙක් මරලා ගත්තාම. යම්කිසි අවස්ථාවකදී සතෙක් මැරුවා නම් මරලා හිටන් ඒ මස ගත්තා නම් අසාධාරණයෙන් ගොඩනගා ගත්ත එකක් නිසයි. එහෙම මසක් බුදු පියාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. ඒ පමණක් නෙමෙයි, පව් නිසාමත් නෙමෙයි, අයුක්තියක් අසාධාරණයක් නිසා යම් කිසි දෙයක් ගත්තොත් ඒක තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රිය කරන්නේ නැහැ. අයිතියෙන් අසාධාරණයෙන් ගත්ත හදාගත්ත මොන දෙයක් හරි බල කරලා අන කරලා කෙනෙක් දානයක් දුනොත් එහෙම දානයක්වත් ගන්න කැමති නැහැ. ඒ කියන්නේ ඒක චිත්ත ප්‍රසාදයෙන් යහපස්සේ ලබලා හදලා දුන්න දෙයක් නොවන නිසා. එහෙම නොවන මාංශයක් තියෙනවා පවත්ත මාංශය කියලා. විවිධ හේතු නිසා සත්වයෙක් මැරෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෙඩ වෙලා අසාධ්‍ය වෙලා එහෙම නෙමෙයි. ලෙඩ වෙලා අසාධ්‍ය වෙලා සතෙකුට මැරෙන්න එහෙම පරිසරයක් ලෝකේ නැහැ. මිනිස්සෙක් හදාගත්ත සතෙක් ඇරෙන්න ඒ මිනිස්සෙක් හදන සතෙකුට මිනිස් රැකවරණක් දෙනවා. ඒ රැකවරණ නිසා ඒ සතා නාකි වෙනක වයසට එනකන් ඉන්නවා. නමුත් ස්වභාවිකව තිරිසන් සතාගේ ජීවිතය මිනිස්සුන්ගේ රැකවරණ යටතේ තියෙන එකක් නෙමෙයි. වෙන දෙයක් තබා අම්මෙගේ තාත්තෙගේ කියලා හිටන් තිරිසන් මවගේ පියෙක්ගේවත් රැකවරණ යටතේ තිරිසන් සතෙක් පවතින්නේ නෑ. ඒ කුඩා කාලේ විතරයි. කිරි දීලා හදලා වඩලා තමන්ට කල්ල හොයාගන්න පුළුවන් වෙනකන් විතරයි තිරිසන් සතෙකුට මවෙක්ගේ වා රැකවරණ තියෙන්නේ. ඒ කාල සීමාව ඉක්ම ගියාට පස්සේ එහෙම බලාපොරොත්තුවක් නැහැ. ඒ වගේම ඒ සතුන්ගේ ස්වභාවයක් තියෙනවා. පොඩ්ඩක් බැරි වෙනකොට ඒකව මරලා තව මස් කාලා සතෙක් ඒක කනවා. ලෙඩ වෙනකම් බලා ඉන්නකම් කොර වෙනකම් ඉන්නේ නැහැ. යන්තම් හරි අතපයක් මොකෙක් හරි පල්ලකට වැටිලා හරි කැඩුනොත් හරි එහෙම දෙයක් වුණොත් කොර ගගහ ඉඳ ද්වේත් කරන්න කෙනෙක් නැහැ. ඒ අවස්ථාව බලා ඉඳලා තවත් ඒ සතාගේ මස කන ඒකට ගැලපෙන ඉපන් සතෙක් දැක්කොත් මොකද දෙන කොටියෙක් එහෙම නැත්නම් වලහෙක් ඒ වගේ යම් සතෙක් දැක්කොත් පැනපු ගමන් ඒ කල්ලාගෙන අමු අම්මේ වරායින කනවා. ඒ නිසා කැලේ කවදාවත් ලෙඩ වෙච්ච සත්තු නැහැ. අතපය කැඩලා කොර ගගහ ඉන්නේ උන් නැහැ. ඇස් අන්ධ වෙලා ඉන්නේ උන් නැහැ. කන් ඇහෙන්නේ නැති සත්තු නැහැ. නැති වෙන්නේ ඒ තත්ත්වෙට එන්න එනකොටම ඒකගේ ජීවිතේ තරණකාරීත්වයෙන් පවත්වන්න බැරුව යනවා. කැලේ ඉන්න සතෙක් බේරෙන්නේ ඌට දුවලා පැනලා බේරෙන්න පුළුවන් තාක් කල් ඌට තියෙන රැකවරණේ තමයි ඒකා විසින්ම සලසා ගන්න ඇත් දෙක හොඳට පේනවනම් වටපිට බලනවා හතුරෙක් එනවාද කියලා. කන් දෙක ඇහෙනවනම් හොඳට හෝසි කර කර බලනවා සතේ කොටු කරන්නේ වට එනවාද ලඟ වෙනවාද කියලා. අතපය හයිය දෙනකන් දුවලා පැනලා බේරෙනවා. පොඩ්ඩක් බැරි වෙච්ච ගමන් තව සතෙකුට ගොදුරු වෙනවා. ඉත හරිම අනාථ ජීවිතයක් කැලෑවේ ඉන්න තිරිසන් සත්තුන්ගේ ජීවිතේ. ඒ කර්ම බලවේගයන්ට අනුවමයි උන්ටේ දුක විඳින්න ඒ කර්ම වේගයට මුහුණ දෙන්න සුදුසු පරිසරයක් ක්‍රමයක් හැදිලා තියෙන්නේ. ඉනිසායි සත්තුන්ට වෙනම විශේෂ මොලයක් නැහැ උපක්‍රමශීලීව බේරෙන්න. එහෙම හැකියාවක් උන්ට නැහැ. උපතෙන් ලැබිලා තිබුණ යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා නම් එච්චරයි උන්ට ඒක හිමිකම තියෙන්නේ. ඉනිසා ඒ සත්වයෝ ඒ හැකියාව තුළින් පමණක් ජීවත් වෙනවා. අද වැඩිපුර හොයාගත්තේ නැති වුණත් අපේ අහන සිරිතක් තියෙනවා මොනවා හරි කියනකොට ඇහුන්නේ නැහැ. දෙතුන් පාරක් හයියෙන් කියනවා ඒත් ඇහුන්නේ නැහැ. මොකද යකෝ කනේ ගෝණයට හිර වෙලාද මෙච්චර හයියෙන් කෑ ගන්නවා ඔබට ඇහෙන්නේ නැත්තේ කියලා අහනවා. දැන් ගමේ ගොඩේ මේ කතාව නිතර අහන්න ලැබෙනවා. තවත් කනේ ගෝණයට හිර වෙලාද කියන්නේ හේතුවක් උඩ ගෝණා කියන සතා කැලේ ඉන්නේ. ඒක හරිදිලා වැඩිලා මෝරලා උගෙන් ඒ යුගේ ජාතිය බෝ වෙන කටයුතු සිද්ධ වෙන කාලේ ඉක්ම ගිහිලා මැදි වයසට එනකොට ඌ කරගත්ත කර්ම වේගිය ඌට පළ දෙන්න කර්ම ශක්තියෙන් ක්‍රමයක් ඉදිරියලා තියෙනවා. දුවලා පැනලා බේරෙන්නේ ඌ හොඳ හෝදිසියෙන් ඉන්නේ කන්දියාගෙන. යන්තම් හරි අකුලක් හෙල්ලෙන සද්දය આવොත් වියලි කෝඩු කැල්ල චටස් ගාලා කැඩෙන සද්දය આવොත් හොඳට කන්දිය හැරිලා පැනලා දුවනවා. ඌ දැනගන්නවා හතුරා ළඟ. හැබැයි ඒ උගේ මැදි වයසට එනකම් ඊට පස්සේ යම්කිසි උපක්‍රමශීලී දෙයක් උපක්‍රම නෙවෙයි කර්ම වේගයෙන්ම ඌට එනවා. ඒ තමයි කණේ තිබෙන්නා වූ එක්තරා අස්ති කොටසක් මහත් වීම. ඒ හේතුවෙන් ටිකෙන් ටික ගිහිලා කණේ සිද්ද්‍රාව වැහෙනවා. එතකොට සද්දයක් ආවට ඌට ඇහෙන්නේ නැහැ. ගෝණයි කණේ වැලෙන අස්තිය නිසා හේ කුහරේ වැහෙනවා. ඕරින කණේ ගෝණයට හිර වෙනවා කියලා. ඒතර ඇහෙන්නේ නැති නිසා ඒක දන්න පැරෙන්න කාට හරි කතා කරලා ඇහුන්නේ නැතුව හැමත් ඔය විදිහට අහනවා අපවාදයක් වශයෙන්. උඹේ කණේ ගෝණයට හිර වෙලා තිබුණාද මිත්‍තර කතා කරලා ඇහුන්නේ නැත්තේ කියලා. අන්නේ සතාගේ විනාශේ. මේ වගේලාට තව තිරිසන් සතේ කවුරුවත් කිව්වට මරනවා නෙමෙයි. ඒ සතා ඒ සතුන්ගේ තියෙන උරුමේ හැටි. කළ පාප කර්ම ගෙවන්න එහෙම උරුමයක් තියෙනවා. ඒකට මොකද කරන්නේ කවුරුවත්? සංසාරෙදි කරගත පාප කර්ම අනුව හේතුඵල අනුවම උන්ට ණය ගෙවන්න ක්‍රමයක් හැදෙනවා. එක එකකින් ගත්ත ඒවා මොනව හරි අරගෙන පැනලා ඉදාල බේරිලා ඉන්නා මිනිස්සු වෙලා උපක්‍රමශීලීව අනුන්ට ණය වෙලා අසාධාරණ ඉදිරි අනුගෙන් මංකොල්ල කාගෙන නැන්න වංචා කියලා අරගෙන වැඩි හරියක් ඒ වංචාවෙන් හොරෙන් අරගත් වංචාවෙන් ගත්තාම රවට්ටලා ගන්නවා. ආවල් දවසේ දෙන්නම් මේ කාලේ දෙන්නම් කියලා එහෙම ගන්නවා. පොලියත් එකලා දෙන්නම් කියලා ගන්නවා මග අරිනවා. මෙන්න මෙහෙම ගත්තාම අයිතිකාරියත් සාමාන්‍ය මිනිස්සු නෙමෙයි ණයට දෙන්නේ නැහැ පොලියට දෙන්නේ නැහැ නිකම් මිනිහෙක්. එයාත් හොඳ චණ්ඩියෙක් වෙන්න ඕනේ. දුන්නැන්නම් ගහලා හරි කපලා කොටලා හරි තමන් දුන්න මුදල පොලියත් එක්ක ගන්න පුළුවන් ජාතිය මිනිහෙක් තමයි පොලියට සල්ලි දෙන්නේ. එන්නම් ඒ විදිහගේ සත්සාව කරන්න බෑ. මෙන්න මෙහෙම අවස්ථාවල ඔහු මොකද කරන්නේ? අල්ලා ගන්න හදනවනේ පැනලා දිව්වහම අව්විය කොවිලේ හරි ඔගේ බොක්ක තමයි කන්නේ වන් කියනවා. ඔකගේ බොක්ක කනවා අහුවෙච්ච වෙලාවක කියලා ඉන්නවා. නිකම්ම කියවෙනවා ගතියට අනුව. ගතියේ ස්වභාවයට අනුව තමයි අදහස ඉන්නේ. ඊට පස්සේ උපදිනවා භෝග කන්න පුළුවන් තැනක විපාක වාසී. කොටියා වෙලා උපදිනවා. වලහා වෙලා උපදිනවා වගේ සත්තු වෙලා එනවා. මුවෙක් වෙලා ගෝණෙක් වෙලා ඒ જાතිය සතෙක් වෙලා අර ණය වෙච්ච එක ගෙවන්න උපදිනවා. කර්මයට අනුකූලව ගැලපෙන විදිහ කය දෙකක් හැදෙනවා. එකෙක් ඉන්නවා ඒ જાතිය සතුන්ගේ මස් කාලාම ජීවත් වෙනවා කොටියා. උට ඒ જાතිය කයක් හම්බ වෙනවා. ගස්වල කොළ අත්තක් හරි පලාතලු පලාකොළ ආදිය උලා කාලා හැදෙන ඒ විදිය සත්ත කොටසක් වෙලා උපදිනවා. අර ණය ගෙවන්න අනිකා ඉතින් අහිංසක සත්තු කියලා අපි කියනවා. කාටවත් කරදරයක් නැහැ. කැලෑ කොළ කාලා ජීවත් වෙන අහිංසක සතා කියලා කියනවා. ඌ එතෙන්ටපත් උනේ කර්ම ශක්තියෙන්මයි. ඊට පස්සේ මොකද වෙන්නේ? අර විවිධායට ණය වෙච්චා. ගෙවන්න ක්‍රමයක් හැදෙනවා. එකෙක් කියන්නේ මොකද ණය ගත්තාම අල්ලවුත් වෙන මරලා බොක කනවා. මන්නම් ඉතින් කරදර කරන්නේ නැහැ. හැබැයි කවදා හරි උඹලා ඔවා ගෙවයි. තව කෙනෙක් එහෙම කියනවා. ඉන් කෙනෙකුට කරදර කරන්නේ නැති එක එකනා මොකද වෙන්නේ? අර තිරිසන් ගොඩේ ගිහින් කොටි වෙලා හැම උපදින්නේ නැහැ එතකොට. හැබැයි යා මිනිස්සෙක් වෙනවා. ගත් ඒවා හොරෙන් කාලා පහින්ද නම් බෑ මේ සසර ගමනේ තියෙන ක්‍රමවේදයෙන්. අනික් කාට පගා දීලා බේරිලා හොරගම රවංචාවලින් පැන්නත් ජයග්‍රහණය කරගත්තත් මේ ධර්ම අධිකරණයක් තියෙනවා. ඒ කවුරුවක් පවත්වන එකක් නෙමෙයි. ඒ ධර්මතාවයේ කිව්වේ ඒකයි. අන්නේ ධර්මතාවයේ අනුව අධිකරණයට අනුව හැදිච්ච ක්‍රමවේදයක් තියෙනවා ණය ගෙවන්න. අර ගෝණගේ මුවාගේ ඇදලා මරලා බොක්ක කාලා උගේ කොටසරන් ඌ යන්න යනවා. අන්න ඉතුරු වෙච්ච මස වැටි ගිය මසක්. මිනිස් විසින් මැරුවේ නැහැ. අන්න මිනිහල දීලා තිබිච්ච කොටස ඌ මසෙන් ගෙවන්න හදලා තියෙනවා. ගිහින් බලනකොට කොටිය කාලා සතා මරලා බොක්ක කාලා ගිහිල්ලා ඌ මස කන්නේ ඌට ඕනේ නැහැ. ඌට ඕනේ බොක්ක. මිනිහට ඕනේ මස. මිනිහා මොකද කරන්නේ? කාටවත් කරදර කරන්න යන්නේ. ඒ මැරිච්ච පවත්ත මාංශය ගේනවා. ප්‍රයෝජනත් ගන්නවා. පවත්ත මාංශයෙන් දානයක් දුන්නට ඒක අයිතිය රහදාන්න හේතු වෙන්නේ නැහැ. එහෙම දානියක් ප්‍රයෝජනට ගන්න එහෙම දෙයක් දුන්නොත් පිළිගන්න මේ ශාසනයේ අවසර තියෙන්නේ ඒකයි. ශාසනික පුද්ගලය වශයෙන් භික්ෂුන් වහන්සේලා මොනවා ගත්තත් ගන්නේ රහගුණ කිය රහ පිණිස නෙමෙයි. ඒ සාමාන්‍ය ලෝකයාගේ විරුද්ධ. මේ ආර්ය ධර්මයේ ප්‍රගුණ කරන අය රසයට ගිජු වෙන්නේ නැහැ. මේ කය පවත්තන්න මොනවද ආහාරයක් ගන්නෙ? ඒ කය පවත්තන්න ගන්නවා. මොකද පවත්වන්නේ? මේ ආර්ය මාර්ගයේ පූර්ණිය කරගන්න පැවැත්මේ වටිනාකමක් තියෙනවා. නොපැවති එතික පූර්ණිය කරන්න බෑ. බණහන්ලා ජීවත් වෙලා ඉඳලා ඕනේ. ආපු බණ්ටනුව කල්පනා කරලා ප්‍රඥාව මතු කරන්ලා ජීවත් වෙලා ඉන්න ඕනේ. ඒ වගේම සිහි බුද්ධියක් ඇතුව ඉන්න නම් කලන්ත කර කිලියාදී නැතුව ඇඟට වෙහෙසක් නැතුව ඉන්න පුළුවන් කාලයක් තුළ කියනවන අහන්න කල්පනා කරන්න තීරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් එබඳු කායිකත්වයක් තුළ තියෙන්නේ. ඉතින් අන්නේ වගේ තත්වෙදී මේ කය නිර්පද්‍රිතව ජීවත් කරන්න මොනවද ඕනේ? ඒ ආහාරයක් විතරයි බලාපොරොත්තු වෙන්නේ ආර්යෝ. ඒක මස් මාංශ වෙන්න පුළුවන් මොන දෙයක් වෙන්න පුළුවන්. මොකෙන් හරි කය ජීවත් කරන්න පුළුවන් නම් අසාධාරණයක් නොකර ගත්ත දෙයකින් ඒ හේතුවෙන් ඒක ගන්නවා මිසක් රා බලන්න ගුණ බලන්න ගන්න සිරිතක් නැහැ. ඒ නිසා තමයි ඒ ආහාරය බාධකයක් නොවන්නේ ආර්ය පුද්ගලයෙකුට. යද දන් දෙන කෙනෙක් අයිතු අසාධාරණ විදිහට මරලා හතලා ගන්නවා නම් එහෙම ඒවා බාර ගන්න කැමති නෑ ආර්යෝ. නිසා ආර්ය ධර්මයේ ප්‍රගුණ කරන අය වුණත් දැනගන්න ඕනේ එහෙම දෙයක් ගන්නවා මිසක් රසයට ගන්න සිරිතක් නැති වෙන්න ඕනේ. සමහර ලාවට කායික ලෙඩ රෝග නිසා පෝෂණයේ මදි වෙන විවිධ රෝග හැදෙනවා. මේ මස්ලේ කයේ හැටි. ඒ වගේ අවස්ථාවක වෛද්‍යවරු ඒක දැකලා නියම කරනවා මේ ශරීරයේ මෙන්න මෙබඳු ආහාරයක් ඕනේ. ඒ පෝෂණයේ තියෙන මෙන්න මේ මස්වල මාංශවල එහෙම දෙයක් තියෙනවා නම් හම්බුනොත් ගන්න කියනවා. අන්න ඒ වගේ අවස්ථාවක් තිබුණොත් තමයි ඒ කාලේ එහෙම මසක් විශේෂයෙන් හෙව්වා නම් හෙව්වේ. රහපිනිස ගන්න ජාති හොයන්න ගියේ නෑ. ඒ ආරි ධර්මයේ තුල තියෙන විශේෂය. මොනවා හරි ලැබෙච්ච දෙයකින් ජීවත් වෙමින් ඉන්නවා. කවුරු හරි දුන්නොත් අර මස් මාංශ වගේ දෙයක් ඒක දැහැමි යහපත් සේ ගත්ත අර පවත්ත මාංශයන් නම් ප්‍රශ්නයක් නෑ. ඒක ආහාරයක් වශයෙන් ගන්නවා. නමුත් මේ කාලේ අපි පැහැදිලිව දන්න දෙයක් තියෙනවා. ඒ ප්‍රාණඝාත නොකරන සමාජයේ අද නෑ. අද ඉන්නේ මොන ජාතියෙන් හරි කමක් නෑ. අහුවෙච්ච දෙයක් සල්ලි කරගන්න පුළුවන් නම් අම්මා අප්පා මරලා විකුණලා පුළු බැරි බැරිසු නෑ. එහෙම අයත් ඉන්නවා. ඊතරම් තත්ත්වයක් ඇති දූෂ්‍ය ලෝකයක්. ඒක අදයේ විතරක් නෙමෙයි පෙර කාලේ තිබුණා. නමුත් දැහැමි බෞද්ධ ගුණ තියෙන වැඩියෙන් ඉන්න කාලේට මිනිස්සු බයයි ඒ වැඩේ කරන්න. සත්ව ඝාතනයට කැමති නෑ. නමුත් මස්වැද්දෝ කලාතුරකින් ඒ කාලේ හිටියා. ඒ රජයේ මහා ව්‍යාපාරයක් වශයෙන් උදව් දුන්නේ නෑ. අද නම් ධීවර සංස්ථාව ආදී වශයෙන් සංස්ථා හදාගෙන වාසිකුන්නෝ මාළු විකුණලා වෙළඳාම් කරලා හම්බ කරලා ඒකින් රජේ පවත්වනවා. රජේ ගානිත් ඒවා කරවනවා. නමුත් මේ ධර්මයේ හොඳට බබලන කාලවල රජයෙන් අනුබලයක් දුන්නේ නැහැ මස් මාංශ විකුණන්න සත්තු මරන්න. ඒව ඈත් වෙලා හිටියේ. ඒ වගේම බෞද්ධ වෙච්ච 90%කට වැඩි පිරිසක් ඒවා කළේ නැහැ. මෙන්න මෙහෙම කාලයක් තුල අර මස් විකුණන මිනිසෙකුට හරි අයිතු අසාධාරණකම් කරලා ගත්තාම ඒක ලාභ ගන්න අමාරුයි. මොකද ඒ වගේ දේවල් ගන්න කැමති නෑ අර බෞද්ධයෝ. අන්න ඒ කාලේ තිබුණා. අදත් තියෙනවා වෙජිටේරියන්ස් කියලා හෝටල්. එළවලු බතු විතරක් දෙන තැන්. මෙන්න මේ වගේ ඒ කාලෙත් පවත්ත මාංශේ විකුණන අය හිටියා හොයාගෙන. අර කැලෑවල ගිහිල්ලා සත්තු කාලා හිටාම අර බොකු කාලා ඉතුරු කරලා දාලා යන මස නාක් වෙන්නේ නැතුව ඉස්සෙල්ලා ගෙනහල්ලා ඒවා කල්පවත්වන ක්‍රම තිබුණා. එහෙම ගෙනහල්ලා ඒවා විකුණනවා. එදා කලබිලේ එහෙම ඒවා තිබුණා. නගර බදව විකුණන තැන් අන්න ඒවට ගිහිලා තමයි ඔය සීහ සේනාධිපති එහෙම සත්ව මාංශයක් ගෙනහල්ලා බුදුරජාණන් වහන්සේටත් දානයක් දුන්නා කියලා එහෙම පෙන්නලා තියෙන්නේ. මොකද ඒ තැන්වල ඒවා විකුණනවා. මරලා ගත්ත නැති ඒවා හින්දා දන්න හින්දා අවශ්‍යතාවයක් යදුනොත් ඒ අය මස් කියනවා. හැබැයි මස් රස බලන්න බලාගෙන නෙමෙයි. යම්කිසි පෝෂණයක් අවශ්‍ය නම් ශරීරයකට එක බේතක් වශයෙන් තමයි ගත්තේ. රහ නිසා ගත්තා නෙමෙයි. ඒ වගේ අවස්ථා තිබුණා. මේක හරි ගැඹුරු සිද්ධියක්. ලෝකේ මුල් කාලයක් තිබුණා. මිනිසු දස අකුසල් කරන්නේම නැහැ. මනස හරි පවිත්‍රයි. මෙන්න මේ කාලෙදී ලෝකේ හරි සම්පත්තියෙන් ආඩ්‍ය වෙන කාලයක් වෙනවා. මොකද මේ පවිත්‍ර මානසිකත්වය ලෝකේ සශ්‍රීක කරනවා ස්වභාවයෙන්. අන්නේ කාලෙට පළතුරු ධාන්‍ය ආදී විශාල රසයක් ගැබ්බෙනවා. මිනිහාගේ හිත දසකුසලෙන් දුස්සේ වෙනකොට ඒ පළතුරු ධාන්‍ය ආදී රසයෙන් අඩු වෙනවා, හීන වෙනවා, රොඩු බවටපත් වෙනවා. අන්නේව ගත්තාම මිනිසුගේ ශාරීරියේ ඌනතාවයන් ඇති වෙනා පෝෂය අඩුයි. මේවායි කාලයක් දස අකුසල් වැඩි නිසා ඒ ධාන්‍ය ආදී පළතුරු ආදී රසය අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා ඒවා ගත්තාම අදායට රොත්තු දෙන්නේ නැහැ. ශරීරයට මදි පාළුවක් දැනෙනවා. පෝෂණේ අඩුවක් දැනෙනවා. අන්නේවට වන්දි තමයි සත්තු ගෙවන්නේ ආපහු. මොකක් නිසාද? දස අකුසල් සිද්ධ කරපුවාම ඒ හේතුවෙන් ලෝකෙට සිද්ධ වෙනවා විශාල ඌනතාවයක් රසයෙන්. ඒක ලෝකෙ ඉන්න සියලු සත්තුන්ල බලපානවා. ආහාර ගන්න එකනේ දෙන්නේ කරන අපරාධ නිසා ඇති වෙන විස අර රසේ දුර්වල කරලා දානවා ගස් කොළන් වල. ඊට පස්සේ ඒවෙන් ගන්න වෘක්ෂ ද්‍රව්‍යයක් හෝ ධාන්‍ය ආහාරයට ගන්න සත්වයන්ට ඒවැ රස ධාතු අඩු වුණාම දුර්වලතාවයන්ට භාජනය වෙන්න සිද්ධ වෙනවා. ඒක කරපු අර අපරාධ කරපු මිනිස්සුන්ට තිරසං වෙලා අර අඩුපාඩු ආපහු ගෙවන්න සිද්ධ වෙනවා. අන්න ඒක තමයි මස් මාංශ පෝෂණයක් විශේෂයෙන් දෙන්න කියලා ඒ කාලේ වෛද්‍ය රූපවක් කියන්න හේතුව. එහෙම අඩුවක් සපුරා ගන්න මස් මාංශ ගන්න වෙන්න තිබිච්ච හේතුව. ලෝකේ ආරම්භක මුල් කාලෙක එහෙම ශරීරයේ පෝෂණය ගන්න මස් මාංශ ගන්න ඕනකමක් තිබුණේ නැහැ. ඒ කාලේ තිබිච්ච බතර සංකේතයක් අදත් හදනවා. ওই දේවාල වල එහෙම මුරුතෙන් බත කියලා බතක් හදනවා. ওই මුරුතෙන් කියන වචනේ ආවේ මුල් තැන කියන එක. මුල් කාලේ තිබිච්ච බතේ හැටි මොන කාලේද? අර සොයන්ජාත හැල් තිබුණයි කියන මුල්ම කාලේ. ඒ තිබුණ බතට අනුකූල වන්නා වූ ආදේශයක් හදනවා දේව පූජාවට කියලා. කිරි බත. ඒකට ලුණු දාන්නේ නැහැ. ওই නොයෙක් රසවත් ජාති පැණි වර්ග එහෙම දේවල් දාන්නේ. මුද්දලක් පළම් වාගේ දේවල් එහෙම දේවල් දාලා තමයි ඒ බත උයන්නේ. ඒක ලුණු දාලා කන්නවත් බෑ. මාළු වාගයක් මිශ්‍ර කරලා ගන්න බෑ. ඒතර ඒක රහ නැහැ. පිළිගඳයි. අප්‍රියයි. එනම් ප්‍රණීත රසය තියෙන පැන් රස. ඒක ලුණු දැම්මොත් ඒත් ගැලපෙන්නේ නැහැ. දැන් මී පැණි ලුණු දාලා කෑවොත් එහෙම රහ නැහැ. මී පැණි වල ලුණු මිශ්‍ර කරන්න ඕනේ නැහැ. රහ ගන්න. සීනි වල රස ගන්න ලුණු දාන්න එහෙම ඕනේ නැහැ. අන්නේ ප්‍රණීත රසයට ලුණු ඕනෙත් නැහැ. සත්ව මාස වර්ග ඕනෙත් නැහැ. දැන් අතිරස කියලා අහුවෙනවා කැවුම් කියලා හදනවා ගෙවල් වල. පැරණි රස කැවිලි. ඔව්වට බැරිලා හරි කවුරුවත් මත් දැම්මොත් එහෙම ඒක රස නැතුව යනවා. අපිරිය වෙනවා. අන්නේ වගේ මුල් කාලේදී විච බතත් එහෙමයි. දසකුසලෙන් තොර මිනිස්සෙින්ද පහළ වුණේ. ඒක සියලු ගුණයන්ගෙන් පෝෂණය වෙච්ච බත. ඒ නිසා මස් මාංශ කියන එකක් පරිහරණයක් අහලකවත් තිබුණේ නැහැ. එහෙම එකක් ලැබෙන්න අවශ්‍යතාවයක් හේතුවක් ගොඩනැගුණෙත් නැහැ. අන්න එහෙම කාලයක් දැන් නැති නිසා මිනිසු රෞද්‍රයි. දස අකුසල් කරන අය. ඒ නිසා මොකද වෙන්නේ? ලෝකේ පිරිහිලා බාහිර ලෝකයේ ධාන්‍ය රසය අඩු වෙලා පළතුරු වල රසය අඩු වෙලා ඒවා රොඩු බවටපත් වෙලා. අන්නේ නිසා තමයි අද සමහරෙකුට එළවලුයි බතුයි එහෙම ගන්නකොට ඇඟට මදි පාළුවක් එන්න හේතුව දසකුසලෙන් තොර මිනිස්සු ජීවත් වෙනවා නම් ඒවා සියලු පෝෂණයේ යුක්ත වෙනවා. ඒවා හදන්න කෘමිනාශක ගහන්න අවශ්‍ය නැහැ. එහෙම දෙයක් ඒවට අවශ්‍ය නැති වෙනවා. එහෙම සතුන්ගේ හානියක් නැහැ. ඔය පළතුරු වර්ග ඉල්මැස්සෝ පොවෙන්ද එහෙම ඉල්මැස්සෝ ගහනවා ඉල්ලා ගහනවා කියලා එකක් තියෙනවා. උන් විදලා පිටර දානවා ඒතර කරල් නාක් වෙනවා පණුව හැදිලා. ඒවට එහෙම කරදරයක් වෙන්නේ නැති කාලයක් එනවා. මිනිසු යහපත් ගුණ ධර්මී යුත්තන. එන දැන් හොයලා බැලුවොත් මේ කාල සීමාවේ මේ අවුරුදු 50කින් විතර මෙහා පැත්තේ කාලේ හුඟක් දරුණු වැඩි වුණා මිනිසුන්ගේ රෞද්‍රකම. ඒ නිසාම මොකද වෙන්නේ? අර ධන ධාන්‍ය නැන ධාන්‍ය වර්ග පළතුරු වර්ග ආදිය රසයෙන් හීන වුණා. විවිධ ශුද්‍ර ජීවීන්ගෙන් විනාශයටපත් වෙන්න පටන් ගත්තා. දැන් ඒවා ගන්න ඇයට එළවලුයි බතුයි ආහාර වශයෙන් ගත්තල ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වුණා. බොහොම අඩුයි. සමහර අයට පෝෂණය මදි වෙනවා. ඒ මදි කලේ කවුද? දස අකුසල් කරපු මිනිස්සෙමයි. දැන් ඒ මිනිස්සෙ කොහෙද ඉන්නේ? හාව වෙලා, එළුව වෙලා, බැටළුව වෙලා, හරක් වෙලා, මසර ගන්න සත්තු වෙලා, කුකුලෝ වෙලා. කවුරු වැඬුවත් මොකද කරන්නේ? කලපව් ගෙවනවා. ඒ જાතියම දරුණු පුද්ගලීන්ට ගොදුරු වෙනවා. ඔහු මරන්නම ඕනේ කියලා අදහස් එනවා. මිනිස්සුන්ට ඇති වෙන හිඟේ නිසා, අර පෝෂණයේ මදිකම නිසා මස් මාංශ වල ප්‍රියතාවයක් ඇති වෙනවා. අවශ්‍යතාවයකුත් එදෙනවා. කර්මයේ වණ්ඩ හැදෙන ක්‍රමවේදයන්ගේ හැටි. ඒ නිසා මේ කාලෙදී ඔන්නෝයි ජාතිය සම්බන්ධයෙන් හුඟක් සතුන්ට හිංසා වින්නවා. අපි දන්නේ ළඟ විතරයි. සත්තු මැරෙනවා කියන එක දන්නවා. අනේ මෙච්චර දුක් දීලා කොච්චර සත්තු මරනවාද මේ කාලේ කියලා දන්නවා. අන්නේ ජාතිය සත්තු වෙලා ඉපදුනේ කවුද මොකද කියලා හිතුවේ නැති එක එක්තරා දහම් වටහා ගැනීම අලු පාඩුවා. ඒ ටිකත් එක හිතුවනම් අනේ සසරක හැටි කියලා මුළු සසරම එපා වෙනවා. ලෝක යථාර්ථයේ දකින්නකොට එන අදත් හැඟවිලා තියෙන හරියක් ඒ ටික. ඔය ටිකක් තියෙන මතු කරලා ගන්න ඕන, තේරුම් ගන්න ඕනේ. ඉතින් මස් මාංශ පිළිබඳව වෙන කිය යුතු දෙයක් නැහැ. පවත මාංශය පරිහරණය කරන්නේ ඒක තමයි. ඒකල ක්‍රමවේද සකස් වෙලා එනවා. ඉතින් අද මේ බුද්ධ ශාසනය තුළ පවත මාංශයට අනුමැතියක් තියෙනවා විසක් හිංගි යන වගේ හිංසා කරලා ප්‍රාණඝාත කරලා හදාගත්ත දේ පරිහරණය කරන්න අයිතියක් නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. මේ කාලේ ඉතින් කඩේ තියෙන සියලු මත්මාන්ත කරවල ඒ જાතිය ඒවා මිසක් අහම්බෙන් හම්බෙච්ච පවත්ත මාංශයක් ඕවෑ නැහැ. සමහර වෙලාවට එහෙම එකක් තිබුණෝ කලාතුරකින්. ඔය මුස්ලිම් අය නම් එහෙම සතෙක් යම් කිසි විදිහකින් ගලප්පල්ලේ වැල්ලා එහෙම නැත්නම් බැදලා තියෙන ලනුවට මොකහරිහකින් ආපදාකින් බෙල්ල හිර වෙලා මලොත් එහෙම ඒක අර සල්ලි දීලා ගෙනියන්නේ නැහැ මැරිච්ච මලකඳ. ඒක අපිට අයිති නැහැ කියනවා. මරලා ගන්න එකක්මයි උන් හොයන්නේ. අන්න ඒකයි වැඩේ. ඉතින් මේ කාලේ තියෙන මස් මාංශ ආදී දන් දෙන්න ගන්න එපා කියන්නේ අයිතියෙන් අසාධාරණයම හදලා තියෙන නිසා. ඉතින් එහෙම එකක් නැතු පාත්ත මාංශයක් නම් ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඒකත් ඉතින් බලාපොරොත්තු වෙනවා නම් විදේශයෙන් භික්ෂුන් වහන්සේලා බලාපොරොත්තු විය යුත්තේ ලෙඩකට බෙහෙතක් වශයෙන් මිසක් කෑමරහ කරගන්න බලාගෙන නම් ගන්න බලාපොරොත්තු වෙන වටින්නේ නැහැ. බුද්ධහමී පෙන්වන දෙයක් තමයි යම් කෙනෙක් රසයට ගිජු වෙලා රසයට අවශ්‍ය කරන ආහාර හොයනවා නම් රසේ මුල් කරගෙන පරිභෝග කරනවා නම් ඒ හේතු කොටගෙන විඥානීය පිහිටනවා නැත්නම් පැවැත්මට හේතු වෙන මේ මත්ලේ කයක් හටගන්න යලි හේතු වෙන කර්ම විඥානීය කර්ම භවයේ පිහිටනවා අර රස තෘෂ්ණාව නිසා ඒක පෝෂණය වෙනවා පීතියේත් වැළුණේත් වේ එහෙනම් මොකද වෙන්නේ අන්නේ කර්ම විඥානීය තමයි මේ කය මලාට පස්සේ නැවතත් කොහේ හරි මස්ලේ කයකින් උපදින්න හේතුකාරක වෙන විඥානීය ප්‍රතිසන්දියට හේතු වෙන්නේ යම් කෙනෙකුට රසයේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් හිඳිලා ගියා නම් ඒ විඥානීයට පිහිටන්ට වැඩෙන්න අවශ්‍ය පසුතලයේ නැතුව යනවා දහම් අවබෝධයෙන් අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් ගන්න හිටපු කෙනෙකුට ඒ පසුතලයෙන් මිදෙන්න අවශ්‍ය කරන ක්‍රමවේදයේ සපිරලා ආවොත් ඒ සංඛාරයේ ගෙවෙනවා නැවතත් මස්ලේ කයකින් මේ මිනිස් දුක් විඳින්න හේතු වෙන කයකින් උපදින්න තියෙන ශක්තිය නැති වෙන නිසා කියනවා නැවතත් මව් ගැබගෙන උප්පත්ති වශයෙන් ඉන්නා වූ යම් සංඛාරයක් තිබුණ නම් ඒ රස තෘෂ්ණාව අත්හැරපු කෙනාට ඒක ගෙවිලා යනවා සුද්ධාවාස බඹලෝ බ්‍රහ්මයේ කියලා උපදින අනාගාමීව අන්නිතෙන්ට එන්න වෙන හේතුවක් කියලා පෙන්නනවා ධර්මයේ පැහැදිලිව ඒක පෙන්නලා තියෙනවා සතර ආහාරයෙන් කබලින් කාරාරෙහි චන්දරාගේ දුරුනොත් මේ ආර්ය ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් අනාගාමි ඵලයට පත් වෙනවා කියලා එන අපි කාවේදීන් පුරුදු කරගන්න ඕනේ හරයක් නැති රසයේ තියෙන ගිජුකම අත්හැරගන්න පුරුදු වෙන්න ඕනේ. ඒකේ ආදීනව ඔහම දකින්න ඕනේ. මොකද හේතුව කනබුන ආහාරවල ඒවා තියෙන රසයේ ගිජු වුණොත් ඒවා කණ්ඩ හිතෙනවා. ඒවා කෑවොත් මොකද්ද වෙන්නේ? ඒ හේතුවේ ඵලයේ වශයෙන් යමක් ගොඩනගෙනවා නම් ඒක මේ මස්ලේ සහිත බරකය. ඒ බරකයකට තමයි ඒ ආහාරයේ සංඛාර ගොඩ නගන්නේ. එතකොට එයින් හටගන්න විඥානේ නැවත පටිසන්ධියේ නාම රූපයක් ඇතිකරන හේතුකාරකව කර්ම භවී පිළිලා පෝෂණය වෙනවා. ඒකට කියනවා කර්ම විඥානේ කියලා. අන්නේ කර්ම විඥානීය යම් දෙයකට පෝෂණය කළොත් ඒ විඥානීයට අනුකූල නාම රූපයකින් උපදිනවා පැවැත්මට හේතු වෙන්නා වූ බලාපොරොත්තුවක් රස විඳින බලාපොරොත්තුව හෝ අනුන්ගෙන් පිළිගන්න බලාපොරොත්තුව හෝ මොනවා හරි දෙයක් මුල් කරගෙන තමන්ට ඉඳ හිතෙනවා නම් අන්නිතර මේ මස්ලේ කයකින් ඉඳ අවශ්‍ය කරන්නාව ප්‍රධාන දේ තමයි කනවන කබලින් කාආහාර කෙනකේ බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුව තියෙන තාක්කල් කබලින් කාආහාරයෙන් යැපෙන පෝෂණය වෙන යම් කයක් ඇද්ද ඒ જાතියේ කයක් ලබන්න හේතුකාරක ලැබෙනවා. ඒ සංඛාරය ගෙවෙන්නේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ රස තෘෂ්ණාවෙන් කණ්ඩේපා නේව දවාය නමදාය නමණ්ඩලාය නවිභූෂණාය ආදී වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා භික්ෂුන් ආහාර ගන්නේ ඔන්නෝයි කියන රස තෘෂ්ණාව නොවැඩෙන්න ජව පිනිස නෙමෙයි මද පිනිස නෙමෙයි සැරසිල ලස්සන වෙන්න හැඩ වැඩ වෙන්න නෙමෙයි මේ ආදී වශයෙන් ගත්තාම ආර්ය මාර්ගයේ පූර්ණිය කරගන්න මේ කය පැවැත්වෙන්න ඕන නිසා ඒ මට්ටමට ගන්නවා මිසක් මේ කය ලස්සන කරන්නේ හැඩ වැඩ කරගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ මේ මම මේ ආහාර ගන්න කියලා. මෙහෙම නිතර සිහි කරලා ගන්න පුරුදුනොත් කබලින් කාආහාරය කියන අර තණ්හා නිදාන වෙච්ච තණ්හා සමුදය, තණ්හා ජාති, තණ්හා ප්‍රභව කියන මේ තෘෂ්ණාව ගොඩනැගින්න හේතු වෙන්නා වූ ඒ ස්වභාවයේ නිපදවන්නේ නැතුව යනවා. ඒ දෘෂ්ටිය නැත්නම් ඒසයි බඳු දෘෂ්ටියක් ඇති වෙනවා. සසේට ගිජු වෙලා ආහාර ගත්තොත් එදා තමයි මස් මාංශ ගන්න බලාපොරොත්තු වෙන්නේ. සසේට ගිජු වෙලා නම් ඒ තාක්කල් මේ කුණු කයෙන් බේරෙන්න හිතන්න එපා. ඒ තාක්කල් මේ කුණු කයෙන් බේරෙන්න බෑ. මෙහෙම මලහම කාගේ හරි මව් කෙනෙක්ගේ බඩකට ගිහිල්ලා ආයි කුණු කයකින් උප්පත්ති වෙන්න හිතන කොච්චර කැමැති වුණා. එදා බොහොම පරිස්සම් වෙන්න ඕන එක තේරුම් අරගෙන ඉතින් ගිහි කියලා පැවිදි කියලා හරියන්නේ නැහැ. ගිහි වේවා පැවිදි වේවා ඔය ආකාරයෙන් ඒ ආහාර රස තෘෂ්ණාවට ගිජු වුණොත් ගිහියමලත් පැවිද්දමලත් යන්න හින්ගන්න හින්දේනවා කාගේ හරි අම්මගේ බඩකට ගිහිල්ලා මේ කුණු කයකින් ආය උපදින්න සිද්ධ වෙනවා. ගිහි වේවා පැවිදි වේවා රස තෘෂ්ණාවෙන් නික්මිලා පුරුදුනොත් ආයි මේ රහය බලාපොරොත්තුෙන් හටගන්න හිත බිඳිලා යනවා. ඒ සංඛාර ආහාර වශයෙන් ලැබෙන්නේ නැත්නම් විඥානයේ පෝෂණය වෙන්නේ නැහැ. ඒතර වැළෙන්නේ නැහැ, පිහිටන්නේ නැහැ. එනයි විඥානයේ තේ නිරෝධ වුණොත් විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියලා පටිච්චසමුප්පන්න ක්‍රමේ නිරෝධ වෙනකොටම අර නැවත වාරයක් මව් කුසේකට මත්ලියේ කුණු කයකින් උපදින්න තිබිච්ච හේතුව නැති වෙලා යනවා. ආය උපදින්නේ උපත්යේ තව සසර ගමන්ට හේතු තිබුණා නම් බබලෝක ගිහිල්ලා බ්‍රහ්මකයකින් උපදිනවා. නැවත මේ ලෝකේ තාපහුව වෙන හේතු නැතුව ඒ තමයි කියන්නේ අනාගාමී වේලා සුද්ධවාස රූපදිලා ඉතින් හිම් පිරුණම් පානවා කියලා. ඉතින් ඒ වාසනාව දැකලා ආහාරයේ ගිජුකම අයින් කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. මේ මස් මාංශ ප්‍රශ්නයක් කරන්නේ කැලෙන්ඩියක් නැතුව